සභාව කල්
පාර්ලිමේන්තුව 2022 නොවැම්බර් මාසයේ 11 වෙනි සුක්‍රාදා පෙරවරු 9:30 දක්වා කල් තැබීමේ යෝජනා කරමු.
කල් තැබීමේ යෝජනාව ගරු මංජුලා දිසානායක මැතිණිය.
මොලාසනාරුඩ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. පාසල් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාරාම සහ පාසල් සිසුන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය වෙළඳාම් පිළිබඳව සිදුවීම් දිනපතා මාධ්‍ය මගින් වාර්තා කරයි. මෙලෙස මත්ද්‍රව්‍ය ජාරාමකරුවන්ගේ ගොදුරක් බවට පත්වන පාසල් දරුවන් පත්වීම ඉතාමත්ම ඛේදනීය ජනක තත්ත්වයක්. මෙම තත්ත්වයේ මගහරවා ගැනීමට නම් වගකිව යුතු රජයේ අංශ මෙන්ම දෙමව්පියන් සහ සමාජයේ සියලු දෙනා තම වගකීම් නිසු ලෙස ඉටු කළ යුතුයි. අද වින විට අපේ අනාගත පරම්පරාව මුහුණ දීමට සිදු වී තිබෙන මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් ඔවුන් ගලවා ගැනීමට මෙන්ම මෙම උවදුරෙන් පාසල් දරුවන් ගලවා ගැනීමට සම්බන්ධිත සියලු පාර්ශ්වයන් සහභාගී කරවාගෙන ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය යයි මා මේ ගරු සභාවට යෝජනා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මං හිතන්නේ දරුවෙක් කියලා කියන්නේ දෙමව්පියන්ට මහා සම්පතක්. මවගේ කුසේට දරුවෙක් පිළිසිඳ ගත්තහම අම්මා ඒ දරුවා රකින්නේ සිය පණ දෙවෙනි කොට. මෙලවට බිහිවෙන දරුවගේ රංකිරි කට ගන්නේ මගේ දරුවා නිරෝගී දරුවෙක් වෙන්න වගේම රටට වැඩදායි පුරවැසියෙක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි එක් කරන්නේ. මේ ලෝකේ තියෙන වටිනාම සම්පත දරුවා. ඒ දරුවා අම්මට තාත්තට දායාද වෙලා මේ ලෝකෙට බිහි වෙලා කුඩා අවදියේ ඉඳලා යෞවන විය දක්වා සෙනෙහසින් ඇති දැඩි කරන දරුවා උගතෙක් බුද්ධිමතෙක් විතරක් නෙමේ සමාජයේ පිළිගන්නා ගුණගරුක පුරවැසියෙක් බවට පත් කිරීම තමයි අපේ දෙමව්පියන්ගේ ඒකායන පරමාර්ථය. ඒ ඒකායන පරමාර්ථයේ වෙනුවෙන් තමන්ගේ දරුවා, තමන්ගේ ඇකේ හැදෙන පුංචි දරුවා පෙර පාසලට යවලා එතනින් පාසල් අධ්‍යාපනයට යොමු කරනවා. අද දවස පුරාවට මේ ව්‍යවස්ථා දායකය තුල සාකච්ඡාවට ගැනුනේ, මේ ව්‍යවස්ථා දායකය තුල මෙතෙක් කාලයක් මේ රට තුල ක්‍රියාත්මක කරන්නට නොහැකි වුණ නීති රීතිවල තිබුණ අඩුපාඩු සකස් කරගන්නට අවශ්‍ය කරන වටපිටාව. ඒ නිසා අද අපේ රට මත්ද්‍රව්‍ය රකුසගෙන් බේර ගන්න ඕන තැනට මහා ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන මොහොතක ඒ ව්‍යසනයෙන් අපේ රට බේර ගන්න, අපේ රටේ ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය නීති රීති අනපනත් සකස් කරනකොට මං හිතන්නේ මේකේ වැඩි බරක් ලැබෙන්නේ අපේ පාසල් පද්ධතියට. මා විශ්වාස කරනවා අපේ රටේ දුවා දරුවන්ගේ අනාගතයේ යහපත් ඉලක්කයක් කරා ගෙන යන්නට අද දවසේ මේ ව්‍යවස්ථා දායකයේ තුල සම්මත කරපු විශේෂයෙන්ම විෂ වර්ග, අබින් සහ අන්තරායදායක ඖෂධ වර්ග සංශෝධන පනතත්, ඒ වගේම විශේෂයෙන්ම ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳව සංශෝධනය කරා වූ පනතත් ඵලදායි වෙයි කියලා මා විශ්වාස කරනවා. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ඔබතුමා මා විශ්වාස කරනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ පිළිබඳව මහා හසල දැනුමක් තියෙන, ඒ වගේම මේ අධ්‍යාපන පද්ධතිය නිවැරදි දිශානතියට නිවැරදි ඉලක්කයට අරගෙන ගිහිල්ලා අපේ අනාගත ජීවනාලිය බඳුවන අපේ දරු කරපුර නිවැරදි අනාගත පුරවැසියන් බවට පත් කිරීමේ මහා බාර දූර වගකීම ඔබතුමාගේ උරහිස මත දරාගෙන ඒ සඳහා කරන්න ඕනේ වැඩ කටයුතු සියල්ල සම්පාදනය කරමින් ඉන්නවා. ඒක අපි අගය කරනවා. ඒ අගය කරන අතරේ අපි අද අපේ ගමට යනකොට අපේ ඡන්දදායකයා මුණගැහෙනකොට ඒ අයත් එක්ක කතා කරනකොට මේ ජීවන අරගලයත් එක්ක තියෙන සටන වගේම අද අපේ දරුවා මේ මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරා ගන්නවා වගේම මේ දරුවා ඊලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අපේ හය හතර නොදන්නා නොතේරෙන දරුවන් ඒ සඳහා පොළඹවා ගන්නා වැඩපිළිවෙල පිළිබඳව අපේ ගමේ දෙමව්පියන්ගේ අපේ වැඩිහිටියන්ගේ මහා කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. ඒ අය අපෙන් ඉල්ලා හිටිනවා මේ සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා දෙන්න, අපේ පාසල් යන දුව දරුවෝ රැකලා දෙන්න, අපේ පවුල් පද්ධතිය ආරක්ෂා කරලා දෙන්න, ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් මේ පාර්ලිමේන්තුව තුල කතා බහ කරලා ඉක්මන් වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න කියන ඉල්ලීම අපේ දෙමව්පියන්ගෙන්, අපේ පාසල් පද්ධතියේ ඉන්න විදුහල්පතිතුමාලා ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලීම අපිට නිරන්තරයෙන් ගලාගෙන එනවා. ඒ නිසා තමයි අද දවසේ මේ යෝජනාව මා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ගරු අමාත්‍යතුමනි, මං හිතන්නේ අද දවස පුරාවටම මේ මත්ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කරා. අපේ පාසල් අසල අපේ දරුවෝ දැහැගන්න, ඔවුන්ගේ වෙළඳාමට නතු කරගන්නට, ඔවුන්ගේ වෙළඳාමේ ව්‍යාපාර ජාලයට එකතු කරගන්නට අපේ දරුවෝ හසු කරගන්නවා. ඒ සඳහා ඔවුන් නොයෙක් නොයෙක් ක්‍රමවේදවලට ඒ අයගේ අතකොළු බවට පත් කරගන්නවා අපේ මේ හය හතරක් නොදන්නා අපේ දරුවෝ. මේ දරුවන් මේ මත් රකුසාගෙන් බේරාගෙන ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන්ම පාසල් පද්ධතිය තුළ උපදේශන සේවය වගේම ඒ උපදේශන සේවය තුළිනුත් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන දරුවන් වගේම ඒ සඳහා තැරව්කරුවන්ගෙන් ඔවුන් බේරා ගන්නා වැඩපිළිවෙලක් සඳහා උපදේශන සේවයක් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා නම් මා විශ්වාස කරනවා එය වඩාත් යහපත් කියලා. විශේෂයෙන්ම අපේ දෙමව්පියෝ, පාසල් සංවර්ධන සමිති, එවැගේම මත්ද්‍රව්‍ය නිවාරණ සමිති විතරක් නෙමෙයි මා විශ්වාස කරන්නේ, මේක පාසල් කාර්ය මණ්ඩලයට විතරක්, විදුහල්පතිතුමාට ආචාර්ය මණ්ඩලයට විතරක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙමෙයි. මේ සඳහා අපේ දෙමව්පියන් සියලු දෙනාගේම, සමාජයේ වගකිව යුතු සියලු දෙනාගේම දායකත්වය ලබා ගන්නවා වගේම අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධිකරණ අමාත්‍යාංශයත්, එවැගේම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වගේම මේ සඳහා දායකත්වය ලබා ගත හැකි සියලුම අමාත්‍යාංශයන්වල නිලධාරීන් ඒකරාශී කරගෙන සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතුයි කියන යෝජනාව තමයි මා ඔබතුමා වෙත ගෙන එන්නේ. විශේෂයෙන්ම අපේ දුව දරුවන්ගේ අනාගත සිහින බොඳ වෙලා යන්නට දෙන්නට අපිට හැකියාවක් නැහැ. ඒ සිහින බොඳ වෙලා යෑම තුළ මං හිතන්නේ අපේ රටේ ශ්‍රම බලකාය ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙමින් යාවි. මොකද මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන දරුවා ගේ කායික ශක්තිය පිරිහෙනවා, මානසික ශක්තිය පිරිහෙනවා. ඒ නිසා ඔවුන් නිරෝගී පරපුරක් නෙමෙයි අපේ පාසල් පද්ධතියෙන් එළියට එන්නේ. රටේ ශ්‍රම බලකාය අනාගතයේ කුමන තැනක තියේවිද කියන ප්‍රශ්නාර්ථය අපිට ඉතුරු වෙනවා. ඒ නිසා මා හිතන්නේ අපි ඉතාමත්ම ඉක්මනින් කඩිනමින් මේ සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සුදුසුයි කියලා මා විශ්වාස කරනවා. ඒ විශ්වාසයේ මත පදනම්ව තමයි අද දවසේ මේ යෝජනාව මා මේ ගරු සභාවෙත ඉදිරිපත් කරන්නේ. එනිසා ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ඔබතුමාගෙන් මා විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ මේ වැඩපිළිවෙල ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදියට විතරක් නෙමෙයි අපි සියලු දෙනාම, මා විතරක් නෙමෙයි මං හිතන්නේ අපි සියලු දෙනාම 225 බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපිට ලබා දිය හැකි දායකත්වයක් තියෙනවා නම් ඒ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා දීලා ඒ සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. යෝජනාව ස්ථිර කිරීම ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මංජුලා දිසානායක මන්ත්‍රීතුමිය යෝජනා කරපු දරුව මද්‍රව්‍ය තුලින් මුදවා ගැනීම ඉතාමත් දැඩිව මේ දිනවල මේ කාලවකවානු කතා බහ වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. කාන්තාවක් විදිහට සැබෑ ලෙසම කනගාටු වෙනවා මෙවැනි සිද්ධීන් සහ මෙවැනි අපේ අනාගතයේ බාර ගන්න ඉන්න දුවා දරුවන් මෙවැනි තත්ත්වයකට පත් වෙන්න අද අපි කවුද, දෙමව්පියෝද, ගෙදරද, සමාජයේද, පාසලද, අධ්‍යාපන ක්‍රමයේද කියන එක අද අපිට විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට අද අන්තරායන පනත සම්මත කරලා, අද යෝජනා කරලා සම්මත කරලා, ඉතින් අපි විශ්වාස කරනවා මත්ද්‍රව්‍ය වලට වැරදි වලට නිසි දඬුවම් ලබා දෙන කාලවකවානුව තමයි මං හිතන්නේ අපි ක්‍රියාත්මක කළ යුතු වෙන්නේ. මොකද දරුවෝ මේ තුලින් මුදව ගන්න නම් සමාජයක් විදියට අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ. මත්ද්‍රව්‍ය ජාවම් කරුවන්ට අපි නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේ නීති දිහිල් වීම තුල තමයි අද මේ රට පුරා මේ සියලු අනවශ්‍ය සහ බිහිසුණු දේවල් සිද්ධ වෙන්නේ. අපි දන්නවා පාසලක ගත්තාද අද අප නියෝජනය කරන පළාත් තුල වුණත්, දිස්ත්‍රික්කයේ තුල වුණත් අද වෙනදා නැති බියක් දෙමව්පියන්ට ඇති වෙලා තියෙනවා. පාසල් ආශ්‍රිතව සමාජයේ ඉන්න අවුරුදු 13 ඉඳලා 25 අතර තරුණ පිරිස දරුවෝ මේ මත්ද්‍රව්‍ය උවදුරට අද ගොදුරු වෙලා ඉන්නවා. ඒ නිසා නීති සම්පාදනය කරන උත්තරීතර පාර්ලිමේන්තුවට විශාල වගකීමක් තියෙනවා. රටක් ගොඩනැගීමේදී තරුණ පරපුර දුවා දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න විදිහට රටට දායාද කරන, ඉදිරි අනාගතය ශක්තිමත් කරන්න යන ගමනේදී අපි නිසි අධ්‍යාපන වගේම සෞඛ්‍ය නීතිය පැත්තෙන් මේ සියල්ල එකතු වෙලා අපි මේ දරුවන්ව ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු වෙනවා. ඉතින් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා නව අධ්‍යාපන අමාත්‍යවරයා විදියට අපේ සුසිල් ප්‍රේමජයන්ත ගරු හිට අපේ අමාත්‍යතුමා අද අධ්‍යාපනයේ ලොකු වෙනසක් කරමින් යන ගමන තුලදී අධ්‍යාපන ශාස්ත්‍රයේ නිලධාරීන් හරහා දරුවන්ට තව තවත් දැනුම වගේම මේ නරක දෙයින් මිදෙන ආකාරය සහ අධ්‍යාපන ක්‍රමවේදය හොඳ පැත්තට යොමු කරමින් හොඳ අධ්‍යාපනයක් ඉදිරියට ගොඩනගන්න කටයුතු කරන එතුමත් මේ ගැන දැඩි අවධානය යොමු කරනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ආරක්ෂක අංශ නීතිය පැත්තෙන් වගේම සියලු දෙනා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන අවස්ථාවක්. මොකද දරුවෙක් මේ ලොවට දෙමව්පියන් බිහි කරන්නේ දහසක් බලාපොරොත්තු ඇතිව සමාජයට ගුණගරුක, රටට ආදරය කරන, දෙමව්පියන්ට ආදරය කරන දරු පිරිසක් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මත්ද්‍රව්‍ය උවදුර තුළින් කොතරම් නම් විනාශයක් සහ තරුණ පරපුර නොමග යනවාද කියන එක අපි හොඳාකාරම අද තේරුම් ගන්න තියෙන අද දවස පුරත් අපේ පාර්ලිමේන්තුවේ සෑම කෙනෙක්ම කතා කරේ මේ බිහිසුණු තත්ත්වය සහ දරුවන් මේ තුලින් මුදවගන්නේ කොහොමද, මත්ද්‍රව්‍ය අපි නවත්තන්නේ කොහොමද කියන කරුණු කාරණා තමයි. ඉතින් අපිට අදින් පසුව හෝ නීතිය තව මාසයක් දෙකක් යන්නේ නැතුව ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරලා නීති සකස් කරලා අපේ අනාගත පරපුර රැකගන්න අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරමු. ඉතින් අපේ මන්ත්‍රීතුමිය කාලීන යෝජනාවක් වගේ ඉතාම වැදගත් යෝජනාවක් අද දවසේ යෝජනා කරේ. ඉතින් ඒ යෝජනා මම ස්ථීර කරමින් මින් ඉදිරියටත් අපේ මේ තරුණ පරපුර උගතුන් බුද්ධිමතුන් වෙනවා වගේම නරක දේ මොකද්ද, හොඳ දේ මොකද්ද කියලා තේරුම් අරන් කටයුතු කරන්න අපි වැඩිහිටිය විදිහට උත්තරීතර පාර්ලිමේන්තුව විදිහට කටයුතු කරાવી කියන ඒ යෝජනාව මම ස්ථීර කරමින් අවස්ථාව සැලසීමේ ස්තුතිවන්ත වෙනවා.
බෞමින් සතිය ඔබතුමියට කරු ප්‍රේමනාත් සී දලවත්ත මැතිතුමා.
නියෝජ්‍ය කතානකතුමනි, විශේෂයෙන්ම දරුවන් මේ ලෝකෙට බිහි වෙනකොට කිසිම වෙලාවක කිසිම දරුවෙක් අපරාධකාරයෙක් ලෙස බිහි වන්නේ නැහැ. ඉතින් අපි දන්නවා මේ සමාජයේ සහ මේ සියලුම දෙනා අපි සියලුම දෙනාම යම් යම් දායකත්වය තුළ අපරාධකාරයෙක්, මත්ද්‍රව්‍ය අභ්‍යාස වීමකට ගත වූවෙක් නිර්මාණය වෙන්න පුළුවන්. බොහොමයක්ම වශයෙන් මම හිතනවා අපි මේ කාරණේ සම්බන්ධයෙන් දීර්ඝව හිතන්න ඕනේ. මොකද සමහර ලාවට අපි වැඩිහිටියන් මත්ද්‍රව්‍ය විකුණන කෙනාටත්, මේ දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන කෙනාටත්, මේ ජාවාරම් කරන කෙනාටත් එකම නීතියෙන් තමයි අපි දඬුවම් කරන්නේ. මම හිතනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැබෑ නීතිය එකයි කියලා කිව්වට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ ප්‍රතිපාදන තියෙනවා. කාන්තාවන් සහ දරුවෝ වෙනින් සුවිශේෂ නීති හදන්න පුළුවන් හැකියාව නිර්මාණය කළා තියෙනවා. විශේෂයෙන්ම කාන්තාව සහ දරුවෝ කියන අය විශේෂ අවධානය යොමු යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ දරුවෝ වේ දරුවන් ආශ්‍රිතව පාසල් වල අධ්‍යාපන ආයතන ආශ්‍රිතව මේ යම් ආකාරයේ පුද්ගලයන් මේ විදිහට මද්රව්‍ය විකුණනවා නම් ඒ දරුවෝ පාසල් දරුවෝ විශ්වවිද්‍යාල දරුවෝ මේ අය ඉලක්ක කරගෙන මේ මද්රව්‍ය විකිණීම කරනවා නම් ඒ සම්බන්ධයෙන් නව අනපනත් ඇති කරලා ඒ විකුණන අය සම්බන්ධයෙන් ජාවා ආරම්භ කිරීමට වඩා තද නීතිය අනිවාර්යයෙන්ම අපි ඇති කළ යුතුයි කියලා මම හිතනවා. ඒක විවස්සදායක කාර්යයක් කියලා හිතනවා. ඒකම මේ බාල වයස්කාර දරුවෝ යම් ආකාරයෙන් මේ විදිහේ තත්ත්වයට ගොදුරු වෙලා තියෙනවා නම් පාසල් අධ්‍යාපන තුල ඉන්න දරුවෙක් ගොදුරු වෙලා තියෙනවා නම් විශේෂයෙන්ම අපි දන්නවා අධ්‍යාපන අධ්‍යාපන මාතෘමය දීර්ඝ වශයෙන් කතා කරලා දැන් ඉතමත් අවාසනාවන්ත සිද්ධි අපි දකිනවා. සමහරලාට පුංචි සොරකමක් වුණත් අද පාසලට අපි දන්නවා අපි විශ්වවිද්‍යාල තුල හිටියත් මොන අරගල තිබ්බත් විශ්වවිද්‍යාල වලට සාමාන්‍යයෙන් පොලිසිය එන්නේ නැහැ විශ්වවිද්‍යාල වලට. හැබැයි අද පාසල් වලටත් පොලිසිය කියන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. මම හිතනවා ඒක නොදැනීමක් තුල සිදුවෙච්ච දේවල්. නමුත් මේ දේවල් निराකරණය කරගන්න ගමන් පොලිසිය නීතිමය අධිකාරීන් හැමදේටම සම්බන්ධ වෙනට වඩා මම හිතන්නේ මෙවැනි මද්රව්‍ය වල වැනි කාරණා වලට අනුගත වෙච්ච හුරු වෙච්ච දරුවෝ සම්බන්ධයෙන් අපි සුවිශේෂී කාර්යපටිපාටියක් ආරම්භ කරන්න ඕනේ. මොකද ഇതു අපි දන්නවා අපේ දියුණු රටවල් වල වගේ ඒ අපරාධකරුවන් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් බෙදලා වෙන් වෙච්ච බන්ධනාගාර පද්ධතිය අපේ ලංකාවේ නැහැ. එතකොට යම් හේකින් මේ පාසල් දරුවෝ වෙන්න පුළුවන් ඒකම විශ්වවිද්‍යාල අපි දන්නවා වියපත් දරුවා කියලා නීතිය හඳුන්වනවා අවුරුදු 18යි 25යි දක්වාන දරුවත්. එතකොට ඒ අය විශ්වවිද්‍යාල දරුවෝ වෙන්න පුළුවන්. එතකොට විශ්වවිද්‍යාල දරුවෝ හෝ පාසල් දරුවෝ බන්ධනාගාරගත වීමක් සිද්ධ වුණොත් මේ තීර තත්ත්වය තුළ ඒ අය පුහුණු සමහරවිට අපි දන්න මද්රව වලටත් එහාට ගිහිල්ලා අයිස් වලටත් එහාට ගිහිල්ලා මද්රව වලට හුරු වෙච්ච තත්ත්වයක් එච්ච පරිපූර්ණ අපරාධකාරයෙක් තමයි බන්ධනාගාරගත වීම තුළ එලිට එන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් අපි වෙන යම්ම යාන්ත්‍රණයක් ඇති කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව මේ දැන් පාසලේ අධ්‍යාපනය ලැබමින් යන දරුවෙක් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට දක්වා ඉගෙනීමක් ඇති දැනුමක් ඇති දරුවෙක් මේ ආකාරයට ඇබ්බැහිවීමකට ලක් වෙන්නේ කිසියම් හෝ පාරිසරික සාධකයක් මත. එවැනි අයත් සාමාන්‍ය පුද්ගලයොත් මේකට අනුගත වෙච්ච තත්ත්වේ නිර්මාණය වෙච්ච අයත් එක්ක එකට දාන්න බෑ. ඉතින් මම හිතනවා මේකන වෙනම කියවීමක් තියෙනවා. ඒකට අපිට වෙනම සිස්ටම් එකක් වෙනම ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් ඒ වඩාත් උචිත කියන උචිතයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය හරහා තමයි මේ පාසල් දරුවෝ හා විශ්වවිද්‍යාල දරුවෝ අපිට බේර ගන්න පුළුවන් වෙන්නේ. වඩා සක්‍රීය පුනරුත්ථාපන ක්‍රියාවලියක් අපි දැක්කා පෞගිය දවස්වල ඒ පුනරුත්ථාපන කන්දකඩු අපි හොඳයි කියලා. සමහරලාට අපි අධිකරණවල පෙනී ඉන්නකොට අපි හැම වෙලෙම ඒ අදාළ යාන්ත්‍රයට මද්දවේ යාන්ත්‍රයට අහුවෙච්ච පුද්ගලයෝ සම්බන්ධයෙන් අපි දෙමෝපියන් යහනේ කන්දකඩු දාලා දෙන්නද කියලා. අපි කන්දකඩු ගැන තමයි විශ්වාසයක් තිබ්බේ. හැබැයි ඒ තුලත් යම් ආකාරයකට අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ වගේ පාසල් දරුවෝ හෝ විශ්වවිද්‍යාල දරුවෝ දාන්න පුළුවන් තරක් නෙමෙයි. ඒ අයට සුවිශේෂී යාන්ත්‍රයක් අනිවාර්යයෙන්ම නිර්මාණය වෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පුරුත්ථාපන ක්‍රියාවලිය වඩා උචිත වෛද්‍යවරු ඒකම මේ සම්බන්ධයෙන් ඉන්න මානසික වෛද්‍යවරු අධ්‍යාපනඥයෝ ඒකම නීතිමය අධිකාරිය එසියුම අය එකතු වෙලා මේ සම්බන්ධයෙන් විශාල යාන්ත්‍රණයක් ඇති කරලා මේ අය යහමකට ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්න ඕනේ. මොකද හේතුව මේ පිරිස අපිට ලේසියෙන් මේ අවශ්‍ය මේ අබ්බැහිවීම වලින් බේර ගන්න පුළුවන්. මොකද ඒ අයට යම් අධ්‍යාපනයක් හා යම් දැනුමක් තියෙනවා. අනිත් එක ඒ අය සමාජයට අපිට ඒ අයගේ ජීවත් වෙන කාලය ඊට වැඩි සමහර අබ්බැහි වෙච්ච දීර්ඝකාලීන මද්දවල හුරු වෙච්ච අයට වඩා පාසල් දරුවෙක් අබ්බැහිවීම හෝ උසස් අධ්‍යාපන ආයතනයක දරුවෙක් අබ්බැහිවීම කියන කාරණය ගැලුවොත් එහෙම නියෝජ්‍ය කතාලාගේ තුමනි ඒ අයට ජීවත් වෙන කාල සීමාව වැඩි. ඒ නිසා ඒ අය සම්බන්ධයෙන් යම් ප්‍රතිඵල තියෙන යම් යහපත් යාන්ත්‍රණයක් අවශ්‍ය කියන කාර්යය මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒ සඳහා මම හිතන්නේ මම යෝජනා කරනවා කරු අධ්‍යාපන මාතෘමාට මේ පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභාවක් අපි එකතු වෙලා මේ සම්බන්ධයෙන් මෙම කණ්ඩායම සම්බන්ධයෙන් අපි මොනවද කරන්න ඕනේ? සුවිශේෂී නීති හඳුන්වා දීම, දරුවන්ට මේ මද්රව්‍ය විකුණනවා ඒ අය සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ අයගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය කොහොමද වෙන්න ඕනේ කියන කාරණය සම්බන්ධයෙන් අපිට දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන්. ගරු නියෝජක කතානායකතුමනි, මේ යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක්. මේ රටේ අනාගතය සම්බන්ධ යෝජනාවක්. දැන් මම ඇත්තටම මේ විපක්ෂය ගැන මම ඇත්තටම පුදුම වෙනවා. උදේ ඉඳලා හවස වෙනකම් පාර්ලිමේන්තුවේ කාලය, රාජ්‍ය වියදම, මේ රටේ ජනතාවගේ බදු මුදල්, කිඹුල් කඳුළු හෙලන විපක්ෂය අද මේ වගේ වැදගත් මේ රටේ අනාගතය සම්බන්ධ මද්‍රව්‍ය යෝජනාවක් සම්බන්ධයෙන් අපි කතා කරන්න පාර්ලිමේන්තුවේ කළා තේරීම් කාරක සභාවක් හදමු කියලා යෝජනා කරාට මේ යෝජනාවට අඩුවතරමේ අදහස් දක්වන්න විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් නැහැ. කොයි කොහොමුණත් ඒ සම්බන්ධයෙන් එක මතක් කරනවා. මෙයාසේ මතක් කරන්නේ මොකක් නිසා නෙමෙයි, ඊළඟ මේ කල්තැබීමේ යෝජනාව වලිය දීවත් මේ අය දිගින් මේ ස්වභාවික අනු ස්වභාවයේ ඉඳී කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මෙම කාර්ය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ මද්රවි ඌදුරින් පාසල් දරුවා විශ්වවිද්‍යාල දරුවා බේරා ගැනීම සඳහා සුවිශේෂී යාන්ත්‍රණයක් ඇති කිරීමේ ක්‍රියාවලිය මා මතුගලපු කාරණා වලට ඔබට කියලා විශාල කාරණා ගණනාවක් අධ්‍යාපන මාත්තුමාට දැනුම් දෙන්න ඇති. මේ සියලුම කාරණා සම්බන්ධයෙන් අපිට පුළුවන් නම් විවස්ථාදායක එක් යාන්ත්‍රණයක් හැටියට කටයුතු කරලා යෝජනාවලිය සකස් කරලා පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල දරුවන් සම්බන්ධයෙන් වෙනම යාන්ත්‍රණයක් ඇති කරන්න මම හිතන්නේ ඒක මෙරටේ අනාගතයට ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ජේසී අලවතුල මැතිතුමා, වීරසුමන වීරසිංහ මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මංජුලා දිසානායක මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරපු සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවේ මම ස්තුතිවන්ත වෙනවා. ඒ පිටබඳව යෝජනා කිරීම, ස්ථිර කිරීම සහ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපේ ගරු මන්ත්‍රීතුමියන්ලා දෙපළට සහ මන්ත්‍රීතුමන්ට අවාසනාවකට වගේ විපක්ෂයේ එකදු මන්ත්‍රීවරයෙක්වත් නැහැ. ඒ වගේ මම සඳහන් කරන්න ඕනේ මේ සහ සමාන 27 දෙක යටතේ යෝජනාවක් ඊයේ උදේ ඉදිරිපත් කළා තුනේ මම ඒකටත් පිළිතුරු දුන්නා. සෝ මේ දිනවල මම හිතනවා ඉතා බහුල වශයෙන් මාධ්‍ය තුලින් මේ කරුණු ගැන හැර දක්වනවා. දැන් මේ தત્ත්වය මම දැක්කේ මීට මාස කිහිපයකට පෙර. මොකද මම මේ පාර්ලිමේන්තුවේ කලින් දැන් මාස 6කට විතර කලින් කොළඹ මහාධිකරණෙත් මහේස්ත්‍රාත් අධිකරණ වලත් තමයි නඩුවලට පෙනී සිටි. අපි දැක් මම දැක්කා වෙනදට වඩා විශේෂයෙන්ම සමහරව අවුරුදු 20ට අඩුයි. සාල පිරිසක් මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දම්වැලේ දාලාගෙන 25-30. ඉතින් මේ ප්‍රවණතාවය ඇති වෙන්න හේතු කිපයක් තියෙනවා. ඉතින් අපි මූලාශ්‍රයන් හොයන්න පැයි මේ හේතුනේ කියලා. විශේෂයෙන්ම පසුගිය වකානුන් තුල වසර කීපයක් තිස්සේ මේ නීතිය 1983 විෂම ද්‍රව්‍ය අබින් අන්තරායකාර ඖෂධ පිළිබඳ පනත තමයි තිබුණේ. ඒ පනත ප්‍රමාණවත් නැහැ. අලුතෙන් තාක්ෂණයේ අනුසහ වෙනත් ආකාරයෙන් නිර්මාණය කරන විෂම ද්‍රව්‍ය පාලනය කරන්නට. හැබැයි දැන් විපක්ෂය කොච්චර කෑ ගැහුවත් කොච්චර කාලේ තිබ්බත් දැන් අපේ ආණ්ඩුවේ අපි අධිකරණ ඇමතුමා තමයි මේ 83 පනත බලන කොච්චර පරණද කියලා 83 පනත සංශෝධනය කළේ. අද අපි ඒක සම්මත කළා. ඊළඟ සති දෙක තුලදී ගරු කතානායකතුමා මේක සාතික කළා. හැම්පස්සේ මේක නීතියක් බවට පත් වෙනවා. ඒතර ඊළඟ සති දෙක තුල අපිට මේ සංශෝධනත් එක්ක යනකොට දැන් මම බැලුවා මේ සංශෝධනවල විෂ වර්ග අභිංසා අන්තරාය දායක ඖෂධ වර්ග සංශෝධන පනත. මේකේ දැන් අපි ගත්තොත් එහෙම මේකේ මූලික පනත ගත්තොත් ඒකේ බොහොම සුළු වශයෙන් තමයි තින්නේ මේ මත්ද්‍රව්‍ය. දැන් හෙරොයින් ගත්තොත් ඩයිසිටයිල් මෝෆීන්. ගංජා ගත්තොත් කැනබිස් සටයිවා. නැත්නම් කොකේන්, අබින් මේ වගේ දේවල්. නේද? අබින් සහ ගංජා කියන්නේ මත්ද්‍රව්‍ය බලපත්‍ර සහිතව ආයුර්වේද වෛද්‍යවරුන් වෛද්‍ය සඳහා ක්‍රම සඳහා තියාගන්න පුළුවන්. එහෙමයි තින්නේ ඒකේ. හැබැයි මේ සංශෝධනයේ ඉන් එහාට ඔබට ගිහිල්ලා මේකේ රසායනික නාමයත් සමග සඳහන් කරලා තිබෙනවා පනතේ 128ක්. විෂමද්‍රව්‍ය 100 වර්ග 128ක් මේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට එහි ශුද්ධ වර ප්‍රමාණය අනුව මහේස්ත්‍රාත් මහාධිකරණ වෙනස් වීම. අප ලබා ගැනීමේ හැටි. දඩ දඬුවම් මේ සියල්ල මේ පනත තියෙනවා. ඒක නිසා මෙහිදී අපි සඳහන් කරනවා මේ පාර්ලිමේන්තුව තියෙන්නේ මොකටද? මේක උදේ ඉන්න එකෙන් අහන්න ඕනේ. උදේ මෙතන පෑය දෙකක් විතර අරගෙන විවිධ කරුණු කියනවා. හැබැයි ඒගොල්ලන්ට කියන්න ඕනේ ඒ සිළු දිනට මතක් කරලා දෙන්න ඕනේ අද අපි අද දින න්‍යායපත්‍රයේ විෂාංක 1 සිට 14 දක්වා ගන්නට 1 සිට 10 දක්වා සියලුම සංශෝධන පනත් තිබුණේ අපරාධ නීතියත් සිවිල් නීතියේ 52 විතරයි. මේ අතරතුරු තමයි විෂ වර්ග අබින් සාන්ත්‍රායදායක ඖෂධ සංශෝධන පනත් කෙටුම්පත ආවේ. අනිත් හතර තිබුණේ රෙගුලාසි සහ නියෝග සහ රෙගුලාසි. මේකෙන් පැහැදිලි වෙනවා අපි රජයක් හැටියට ඉතාම කෙටි කාලයක් තුලදී රටට අවශ්‍ය රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නා වූ නීති සම්පාදනය කිරීම සඳහා අපි අනිත් සියලු අභියෝගත් එක්ක මුල් තැන දීලා තියෙනවා. ඒක වැදගත්ම පන්ත තමයි අද ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කළපු මේ යෝජනාවේ සඳහන් මේ මද්‍රව්‍ය විශේෂයෙන්ම අපි පාසල් තුළට තරුණ පරපුර අතර සමාජයේ බහුල වීම පාලනය කිරීම සඳහා නීති අවශ්‍යයි. දැන් ඔනේ නීතිය සම්මත කරලා දීලා තියෙනවා. හැබැයි නීතිය සම්මත කරනකොට විපක්ෂයේ ස්වභාවය නැහැ. මේක තමයි தত্ত্বය. ඉතින් මේ මීට වඩා අපි නිර්ව්‍යාජ වෙන්න ඕනේ. ඊළඟ මම සඳහන් කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමියගේ මේ ප්‍රශ්නේදී මයිත් යම් සඳහනක් කළා. මේක මම කලින් දැකපු නිසා අපි නියම ව්‍යාපෘතියක් පටන් ගත්තා. මේ ආසන්නේ රාජගිරිය උපේසේකරපුර ප්‍රදේශයේ ස්කූල් ක්ලාස් එකක් හදලා ඒකේ අපි අරමුණු කීපයකට ගියා. පටන් ගත්තේ පෝෂණේ දීලා ගෙදර ඇරියේ නැහැ. එකහමාරේ ඉඳලා අපි හතර වෙනකන් දෙකේ ඉඳලා හතර වෙනකන් තියාගන්නවා වැඩි සිසුන් 10 ශ්‍රේණි උඩ තියාගෙන ඒගොල්ලන්ට කවුන්සලින් කරනවා උපදේශනේ. ඊළඟට මාර්ගෝපදේශනය කරනවා. ඊළඟට ඒගොල්ලෝ කැමති යම් වෘත්තියක වෘත්තිය පුහුණුවක් දෙනවා. මේ අමාත්‍යංශයේ යටතේ සියල්ල දැන් තියෙන නිසා මම එතනින් ඕන නැවතී ගියා කොළඹ කලාපයට. කොළඹ පාසල 144ක දරුවෝ 184000ක් ඉන්නවා. ගුරුවරු 11000. දැන් මෙහි ওই වගේම පටන් අරගෙන දැන් අපි පාසල් වල දිවාහරය ලැබෙන පිළිවෙල සකස් කරලා තිනෝ. ගුරුවරු 144ක් ඇඳවලා විෂම ද්‍රව්‍ය නිවාරණ අධිකාරිය මගින් දින 3ක වැඩමුළුවක් තිබ්බා. කොහොමද හඳුනාගන්නේ? දැන් සාමාන්‍ය කෙනෙකුට එකපාර හඳුනාගන්න බෑ මේ අයිස්මත් ද්‍රව්‍ය ගත්තාම. අපිට උසාවියේ හිටපු අයින්දිට අපිට පොඩ්ඩක් අදහසක් ඇති කරගන්න පුළුවන්. හැබැයි නිශ්චය වශයෙන් දැනගෙන මේ ක්‍රමවේද තියෙනවා. ඒව සඳහා අපි ගුරුවරුන්ව පුහුණු කළා දින 3ක්. මමත් සහභාගී වුණා ඒ වැඩමුළුවට. ඊළඟ සතිය ගත්තා කොළඹ කලාපයේ සිළුම විදුහල්පතිවරු හෝ එන්න බැරණ නියෝජ්‍ය විදුහල්පති. ඊළඟට මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ මගින් දේශන පවත්වලා දැනුවත් කිරීම කළා. අපි කොහොමද මේගොල්ලන්ව කලමනාකරණය කරගන්නේ? පාසලක දරුවෙක් යම් වරදක් කළොත් ඔක පොලිසියට ගිහිල්ලා කියන්නේ නැහනේ. අපි චක්ලයගෙන තියෙනවා. ඒ අනුව මේක පාලනය කරන්න පුළුවන්. එහෙම තමයි ඉතිහාසයේ පුරාවටම පාසල්වල දරුවන්ව යම් යම් ඇබ්බැහි වලට වැරදි ක්‍රියාවලට පෙළඹෙනවා නම් ඒවා කලමනාකරණය කරගත්තා. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදී කියලා දීලා තියෙනවා. දැන් මම ලැබෙන සති වෙනකොට සමීක්ෂණයක් කරනවා. අපි ආරම්භ කරපු වැඩපිළිවෙල නොවැම්බර් පළවෙනිද පටන් ගත්තේ. සති දෙක වෙනකොට සමීක්ෂණයක් කරනවා කොළඹ කලාපයේ නිලධාරි කණ්ඩායමක්. මේ වැඩපිළිවෙලේ අඩු ලුහුඩු මොනවද? තව දිනු කල යුත්තේ මොනවද? ඒ අතරතුර විෂම ද්‍රව්‍ය පාලන අධිකාරිය Dangerous Drugs Control එක් ආයතනේ ඊළඟට පොලිසිය ඊළඟට වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශය මනෝවෛද්‍ය විද්‍යාවන සමන්විත කමිටුවක් දැන් මේ අද රැස්වෙන්නේ හිටියේ මාව පාර්ලිමේන්තුවේ ඉර වෙච්ච ඉඳන් මම වෙන දිනයක් දුන්නා හිටන්නේ අපි රැස් වෙලා ඒ ආයතන බාර දීලා තිනුවා මේ සඳහා සමස්ත ලංකාවටම වැඩපිළිවෙළක් සකස් කරන්න. ඒ වගේම අපි පළාත් කලාප මගින් තොරතුරු ලබා ගන්න.
කරමිතා මිනිත්තු දෙකක් කාලයක්
පාසල් ප්‍රදේශ මේ ආදිවාසීන්. මම බලාපොරොත්තු වෙනවා පළාත් 9 ප්‍රධාන නගර තියෙන කලාප සියල්ලම දෙසැම්බර් 1 වෙනකොට කොළඹ හා සමාන වැඩපිළිවෙළ ආරම්භ කරනවා. ජනවාරි 1 වෙනකොට ලංකාවේ කලාප 100ම මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මම බලාපොරොත්තු වෙනවා කමිටු අවස්ථාව වෙනකොට පළාත් 9ම මන්ත්‍රීවරු පළාතෙන් පළාත වෙනම කැඳවන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ පරිපාලන ප්‍රතිසංස්කරණයේ පිළිබඳව එතුමියන්ලාගෙන් අදහස් ගන්න ඒගොල්ලන්ගේ බල ප්‍රදේශ නියෝජනය කරන ප්‍රදේශවල ඊට සමගාමීව මම මේ පිළිබඳව දැනුවත් කරනවා. එතකොට ඒ ප්‍රදේශවල අපි ගාරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා ආණ්ඩුපක්ෂ විපක්ෂ ભેදෙන් තොරව ඒ කලාප කොට්ටාස මට්ටමින් ඒ වගකීම් බාර අරගෙන නීතිය ක්‍රියාත්මක කරන අයට අපේ පාසල් පද්ධතියට දී හැකි උපරිම සහයෝගයක් ලබා දෙන්න අවශ්‍ය ප්‍රවේශමම සකස් කළ දෙනවා. ඒතර ඔබතුමිය කරපු යෝජනාව මහ පොළවේ ක්‍රියාත්මක තැනට මම ගේනවා. ඊළඟ අපේ වාරය දෙවැනි වාරය අවසන් වෙනවා දෙසැම්බර් 2. තුන්වැනි වාරය පටන් ගන්නවා දෙසැම්බර් 5. ජනවාරි මාස 2 පටන් ගන්නකොට මේ සියල්ල වැඩපිළිල දිවයින පුරා සංවිධානාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිල සකස් කළ තියෙනවා කියන එක සඳහන් කරමින් මේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ පිළිතුරු කතාව අවසන් කරනවා.
බෞද්ධ සිතිකරු අමාත්‍යමනේ දිනට නියමිත කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට දින පූර්ව භාග 9:00 ට එළි රැස්වේ.